2020 වසරේ අවසාන සති කිහිපය තමයි අපි මේ ගෙවදමමින් පසුවන්නේ. ඒ අතරතුරේදී සිකුරාද දවසේ ගෙවි ගෙනන සතියේ ක්‍රීඩා පිටිවල උණුසුම් තත්ත්වය දිස්වා බලන්නයි දැන් අපි සූදානම් වෙන්නේ. SBS සිංහල ගුවන්විදුලියෙන් අපි සම්බන්ධ කර ගන්නවා ශ්‍රී ලංකාවේ සිට ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්න. ආයුබෝවන් සුබෝදසනක් රංගන. අපි මුලින්ම කතාබහ කරමු පසුගිය බදාදා රාත්‍රියේදී අවසන් වූ ලංකන් ප්‍රීමියර් ලීග් තරගාවලිය අවසන් මහා තරගය සම්බන්ධයෙන්. ප්‍රථම වතාවට පැවැත්වුණු LPL තරගාවලියේ ඒ අවසන් මහා තරගයේ ප්‍රතිඵල, ඒ වගේම මෙහි තිබෙන සුවිශේෂිතා සහ විශේෂයෙන් ප්‍රවීණයන් සහ ලෝකය හමුවේ අනිකුත් ජ්‍යෙෂ්ඨීන් දක්වූ අදහස් පිළිබඳව අපි මුලින්ම කතාබහ කරමු.
පළමුවෙනි වතාවට සංවිධානය කරන ලංකන් ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අවසන් මහා තරගයේ ගාලු කණ්ඩායම සමගින් යාපනයේ කණ්ඩායම තමයි සුදුසුකම් ලබා තිබුණේ. ශ්‍රී ලංකාව තුළ අතිශයින්ම ජනප්‍රියත්වයක් හිමි කරගන්නට මේ LPL තරගාවලිය සමත් වුණා කිව්වොත් මා නිවැරදි. ඒ අනුව අවසන් මහා තරගයේ සඳහා ඉතාමත්ම ඉහළ ප්‍රේක්ෂක අවධානයක් හිමි වී තිබුණා. ඒ අනුව හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වුණු අවසන් මහා තරගයෙන් ගාලු කණ්ඩායම පරාජයට පත් කරමින් ලකුණු 53ක ජයග්‍රහණයක් හිමි කරගන්නට යාපනයේ කණ්ඩායම සමත් වුණා. ඒ අනුව පළමුවෙනි වතාවට සංවිධානය කෙරුණු ලංකන් ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමි කරගත්තේ යාපනයේ කණ්ඩායමයි. පළමුවෙන්ම පන්දුර පහර දුන් යාපනයේ කණ්ඩායම ලකුණු 188ක් ලබා ගත්තා. කඩුලු 6ක් පැවි තමන්ගේ නියමිත පන්දු අර 20 අවසානයේදී එහිදී සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ෂොයිබ් මලික් ලකුණු 46ක් ලබා ගත්තා. ඒ වගේම නායක තිසර පෙරේරා පන්දු 14ක් තුළ වේගවත් ලකුණු 39ක් ලබා ගන්නටත් සමත් වුණා. පිළිතුරු ලෙස ගාලු කණ්ඩායමට නියමිත පන්දු අර 20 අවසානයේ කඩුලු 9ක් ඇවි ලබා ගන්නට හැකියාව ලැබුණේ ලකුණු 135ක් පමණයි. බානුක රාජපක්ෂ පමණක් පන්දු 17ක් තුළ ලකුණු 40ක් ලබා ගන්නට සමත් වුණා. ඒ අනුව අවසන් මහා තරගයේ දැක්වූ සුපිරි දක්ෂතා හේතුවෙන් ෂොයිබ් මලික් තරගයේ වීරයා සම්මානය හිමි කරගන්නට සමත් වුණා. සමස්ත තරංගාවලිය පුරාවටම සුපිරි දක්ෂතා දැක්වූ දගපන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග තරංගාවලියේ වීරයා සම්මාන හිමි කරගන්නට සමත් වුණා. ඒ අනුව යාපනයේ කණ්ඩායමට ශූරතාව හිමි කර දෙමින් තමයි මේ පළමු LPL තරංගාවලිය නිමාවට පත් වුණේ. මෙහිදී සඳහන් කරන්නට ඕනේ අවසන් මහා තරගය නැරඹීම සඳහා අග්‍රාමාත්‍යවරයා වගේම ක්‍රීඩා අමාත්‍ය නාමරාජපක්ෂ මහතාත් හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයට පැමිණ සිටියා. මේ තරංගාවලිය ඉතාමත්ම සාර්ථකව පවත්වා ගන්නට අවසන් කරන්නට අමාත්‍යවරයාගේ දායකත්වයේ ඉහළින්ම ලැබුණා. ඒ පිළිබඳව සඳහන් කරන්නට ඕනේ මක්නිසාදයක් අවස්ථා කිහිපයකදීම මේ තරංගාවලිය කල් දැමුණා. දින නියමයක් නොමැතිව කල් දැමුණා. කෙසේ වෙතත් අවසාන වශයෙන් මේ වකවානුවේදී මේ තරංගාවලිය පවත්වන්නට මේ නිරෝධායන නීති රීති සහ සියල්ලක්ම හසුරුවා ගනිමින් මේ තරංගාවලිය පවත්වන්නට ක්‍රීඩා අමාත්‍යවරයාගේ දායකත්වය ලැබුණා. ඒ වගේම සඳහන් කරන්නට ඕනේ ලෝකයේ ආරක්ෂිතම ජෛව විද්‍යාත්මක බුබුල නිර්මාණය කෙරුණේ මේ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ ආශ්‍රිතවයි. ඒ අනුව තමයි මේ කොවිඩ් අවදානමෙන් තොරව ඉතාමත්ම ආරක්ෂිතව සහ සාර්ථකව මේ තරංගාවලිය සංවිධානය කරන්නට හැකියාව ලැබුණේ. ශ්‍රී ලංකා යුද හමුදාවේ සහය ඒ සඳහා ඉහළින්ම ලැබී තිබුණා. ඒ වගේම සඳහන් කරන්නට ඕනේ රූපවාහිනී ආවරණය ඉතාමත්ම ඉහළ මට්ටමින් තිබුණා. ජාත්‍යන්තර අවධානය ඉතාමත්ම ඉහළින් මේ තරංගාවලියට හිමිවන්නට මේ කටයුත්තත් ඉතාමත්ම ඉහළින් බලපෑවා කියන්නට ඕනේ මදුර. ඒ වගේම තමයි නාමල් රාජපක්ෂ ක්‍රීඩා අමාත්‍යවරයා තමන්ගේ මතය ට්විටර් පණිවිඩයක් ඔස්සේ නිකුත් කරමින් සඳහන් කර තිබුණා. මේ තරංගාවලිය එළඹෙන වසරේ සිට අපි අර සඳහන් කරන්නේ මදුර IPL තරංගාවලිය වගේ ප්ලේඔෆ් මට්ටමින් අවසන් වටේ සංවිධානය කරන්නට කියලා, නැතිනම් පළමුවෙනි වටේ ප්‍රථම ස්ථානයේ හිමි කරගන්නා කණ්ඩායමට අවසන් පූර්ව තරගයේ පළමු තරගයෙන් පරාජයට පත් වුවහොත් මෙවර කොළඹ කණ්ඩායමට සිදු වුණා වගේ එය අසාධාරණයක් වන්නට ඉඩ තිබෙනවා. ඒ අනුව ප්ලේඔෆ් මට්ටමට යනවා නම් මේ තරගාවලිය තවත් සාර්ථක වේවි කියලා ඒ අදහසම මහල ජයවර්ධන ට්විටර් පණිවිඩයක් ඔස්සේ දක්වා තිබුණා. ප්ලේඔෆ් මට්ටමට ලබන වසරේදී රැගෙන යන්නට සංවිධායකයින් කටයුතු කරාවි කියලා. ඒ වගේම සඳහන් කරන්නට ඕන එළබෙන වසරේදී ත්‍රිකුණාමලයෙන් තවත් කණ්ඩායමක් ඉදිරිපත් කිරීමට ඉඩ තිබෙන බවත් තරගාවලි සංවිධායක රවීන් වික්‍රමරත්න මහතා සඳහන් කරනවා. ඒ වගේම තවත් වෙනස්කම් රසක් සමගින් දෙවන අදියර 2021 වසරේ ජූලි අගෝස්තු කාල සීමාවේදී සංවිධානය කිරීමටත් බලාපොරොත්තු වන බව තමයි ඔවුන් සඳහන් කරන්නේ. ඉතාමත්ම සාර්ථක තරගාවලියක් නිමවට පත් වූ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරනවා. ඒ අනුව ඔවුන්ගේ මීළඟ අභියෝගය තමයි එළැඹෙන පෙබරවාරි මාස පළවෙනිදා සිට ආරම්භ වන පළමුවෙනි වතාවට සංවිධානය කිරීමට බලාපොරොත්තු වන ශ්‍රී ලංකා T10 ක්‍රිකට් තරගාවලිය සාර්ථකව සංවිධානය කිරීමයි.
හොඳයි අපි ඊළඟට අවධානය යොමු කරන්නේ ශ්‍රී ලංකා පිලේ දකුණු අප්‍රිකානු සංචාරය සම්බන්ධයෙන් මේ වන විට LPL උණුසුමත් එක්කම මේ ටෙස්ට් තරගාවලිය පිළිබඳවත් බොහෝ අවධානය යොමු වෙලා තියෙනවා ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලින්ගේ රංගන අපි කැමති ඒ පිළිබඳව වාර්තාවන අලුත්ම විස්තර දැනගන්නට
ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනේදී දකුණු අප්‍රිකා බලාපිටත්වයට නියමිතව තිබෙනවා මදුර විශේෂයෙන්ම හම්බන්තොටදී මේ LPL තරගාවලියට සහභාගී වූ ක්‍රීඩකීන් සහ සියලුම ක්‍රීඩකීන් මේ තරගාවලියට එක්වන ක්‍රීඩකීන් 22 දෙනා ඒ බුබුලේ සිට පිටත්ව යාමට නියමිතයි දකුණු අප්‍රිකාව බලා යනුව බබල් ටු බබල් කියන සංකල්පය ඔස්සේ තමයි මේ තරගාවලියට ක්‍රීඩකීන් සහභාගී වන්නේ ඒ අනුව තමයි නිරෝධායන ක්‍රියාවලියකට යටත් නොවි දින 3ක කාලයක් පමණක් දකුණු අප්‍රිකාවේ රැඳී සිට PCR පරීක්ෂණයක ප්‍රතිඵල මත පමණක් ඔවුන්ට තරගාවලියට සහභාගී වීමේ අවස්ථාව උදා වෙනවා ඒ ඉතාමත්ම සාර්ථක අවස්ථාවක් ලෙස සඳහන් කරන්නට පුළුවන් දිමුත් කරුණාරත්න තමයි මේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නැවතත් නායකත්වය ගෙන කටයුතු කරන්නේ අපිට මතකයි 2019 වසරේ අවසන් වතාවට ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාවේ සංචාරය කරා දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් එවර 2.0ක් ලෙස ඒ ටෙස්ට් තරගාවලිය ජයග්‍රහණය කළා පළමු ආසියානු රටයි දකුණු අප්‍රිකාවේදී ටෙස්ට් ක්‍රිකට් ජයග්‍රහණයක් හිමි කරගත් තරගාවලිය ජයග්‍රහණයක් හිමි කරගත් ඒ අනුව ඒ සුවිශේෂී මතකයත් සමගින් තමයි ශ්‍රී ලංකාව නැවත වතාවක් මේ වසරේදී දකුණු අප්‍රිකාවේ තරග සංචාරයකට එක්වන්නේ මෙවර දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නේ ක්වින්ටන් ඩිකොක්. ඒ අනුව ඔවුන් බලාපොරොත්තු වෙනවා පසුගිය වර පරාජයේ අමහිරි මතකය අමතක කරන්නට මේ තරගාවලියේදී. එෙහිදී ශ්‍රී ලංකාව පැත්තෙන් යම් යම් බාධාවන් කිහිපයක් තිබෙනවා ආබාධ තත්ත්ව කිහිපයක් ශ්‍රී ලංකාවට අවහිර වී තිබෙනවා විශේෂයෙන්ම ආරම්භක පිටිකරු ඖෂධ ප්‍රනාන්දු තරගාවලියට එක්වුවත් තවමත් ඔහු ආබාධිත තත්ත්වයකින් තමයි සිටින්නේ නමුත් ශ්‍රී ලංකා තේරීම් කමිටුව සඳහන් කරනවා ඔහුට හැකියාව ලැබේවි කියලා පිටිකරුවෙකු ලෙස පමණක් හෝ දෙවන ටෙස්ට් තරගයට සහභාගී වන්නට නමුත් ශ්‍රී ලංකා තේරීම් කමිටුව සඳහන් කරනවා ඔහුට පිටිකරුවෙකු ලෙස පමණක් හෝ දෙවන තරගයට සහභාගී වීමට හැකියාවක් තිබෙන බව ඒ අනුව කුසල් ජනිත් පෙරේරා සමගින් විමුත් කරුණාරත්න පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ඉනිම ආරම්භ කිරීමට නියමිත බව තමයි මේ වන විට වාර්තා වන්නේ. ධනංජය සිල්වත් යම් සුළු ආබාධයකට ලක් වී තිබෙනවා. නමුත් ඔහු LPL අවසන් තරගයටත් ක්‍රීඩා කළා. ඒ අනුව ඔහුගේ ආබාධිත තත්ත්වය තරගාවලියට එක්වීමට බාධාවක් නොවන බව තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පවසන්නේ. නිරෝෂන් ඩික්වෙල්ගේ ආබාධිත තත්ත්වයත් සුවාතට පත් වී තිබෙනවා. කෙසේ වෙතත් ප්‍රධානතම බාධාව බවට පත් වුණේ මේ LPL තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේදී ඇන්ජලෝ මැතිව්ස්ගේ පාදයේ ඇති වූ ආබාධයයි. ඒ අනුව ඔහු මේ තරගාවලියට සහභාගී වන්නේ නැහැ. තරගාවලියෙන් ඉවත් වී තිබෙනවා. කෙසේ වෙතත් ඔහු වෙනුවට ආදේශක ක්‍රීඩකයෙක් නම් කරන්නේ නැති බව තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පවසන්නේ. නවක ක්‍රීඩකින් 5 දෙනෙක් සමගින් තමයි ශ්‍රී ලංකාව මෙවර දකුණු අප්‍රිකාව බලා පිටත් වෙන්නේ. වනිදු හතරංග, විනෝද් භානුක, අසිත ප්‍රනාන්දු, දිල්ෂාන් මදුශංක සමගින් සන්තෝෂ් ගුණතිලක තමයි මේ නවක ක්‍රීඩකින් 5 දෙනා ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට එකතු වන්නේ. මෙහිදී සඳහන් කරන්නට ඕනේ මාස 11කට පසුව තමයි ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් ක්‍රිකට් තරගයකට සහභාගී වන්නේ. මේ කොවිඩ් අවධානයම නිසාවෙන් මේ පසුගිය වසර කාලය පුරාවටම ශ්‍රී ලංකාව ටෙස්ට් ක්‍රිකට් තරග සඳහා සහභාගී වුණේ නැහැ. නැතිනම් ජාත්‍යන්තර ක්‍රිකට් තරග සඳහා සහභාගී වුණේ නැහැ. මේ නිසාවෙන් තමයි ක්‍රීඩකින් 22 දෙනෙකු සමගින් ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකා බලාපිටත් යන්නේ. මෙහිදී සඳහන් කරන්නට ඕනේ ශ්‍රී ලංකා පුහුණුකරු මිකි ආතර් සහ විශේෂඥ වෛද්‍යවරයෙක් මීට කලින් දකුණු අප්‍රිකා බලාපිටත් ගියා. ඔවුන් මේ වන විට සියලුම ආරක්ෂිත ක්‍රමවේද සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද පිළිබඳව සොයා බලමින් සිටිනවා. මිකියාත සඳහන් කර තිබෙනවා ඉතාමත්ම ඉහළ මට්ටමින් ආරක්ෂිත මට්ටමින් ශ්‍රී ලංකා කණ්ඩායමට මේ තරගාවලියට සහභාගී වීමේ හැකියාව තිබෙන බව. නමුත් ඔහු ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා තවත් මේ LPL තරගාවලිය තුළ ආබාධවලට ලක්වන්නට එපා. එසේ වුවත් තමන් දැඩි අපහසුතාවයකට පත්වන බව මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහකට ලක් වී තිබුණා. ශ්‍රී ලංකාවට ඉතාමත්ම ආදරය කරන්නා වූ පුහුණුකරුවෙකු ලැබී තිබෙන බව සඳහන් කරමින් එයනෝ තමයි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය December 26 වනදා ආරම්භ වෙනවා. ඊන අනතුරුව ශ්‍රී ලංකාව දෙවන තරගයට January 3 වනදා සහභාගී වීමෙන් අනතුරුව කෙලින්ම ශ්‍රී ලංකාවට පැමිණෙනවා. ඊන අනතුරුව ශ්‍රී ලංකාවේදී එංගලන්ත කණ්ඩායම සමගින් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියටත් සහභාගී වීමට නියමිතයි. කෙසේ වෙතත් එළබෙන වසර තුළ ශ්‍රී ලංකාව ඉතාමත්ම කාර්යබහුල ලෙස ක්‍රිකට් තරගාවලිය රැසකට සහභාගී වීමට නියමිත බව තමයි මදුර අපට මේ වන විට දැනගන්නට ලැබෙන්නේ.
ඔව් පිරිමි ක්‍රිකට් ක්‍රීඩාවෙන් අපි කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවටයි අවධානය යොමු කරන්නේ. දැන් 2022 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ කාලසටහන බේවල විට නිකුත් වී තිබෙනවා. අපි රංගන ඒ ගැන කතා බහ කරමු.
2022 තරගාවලිය පැවැත්වෙන්නේ නව සිලන්තයේදී මදුර. ඒ අනුව මේ වන විට කණ්ඩායම් 8ක් තරගාවලියට එක්වනවා. මාර්තු 4 වනදා සිට අප්‍රේල් 3 වනදා දක්වා 2022 වසරේදී නව සිලන්තයේදී තමයි තරගාවලිය පැවැත්වෙන බව ICC නිල වශයෙන් නිවේදනය කරේ. තරගාවලිය පුරාවටම තරඟ 31ක් පැවැත්වෙනවා. අවසන් මහා තරඟය ක්‍රයිස්ට්චර්ච්දී තමයි පැවැත්වීමට නියමිතව තිබෙන්නේ. 2021 වසරේදී තමයි මේ තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබුණේ. නමුත් මේ කොරෝනා අර්බුදය නිසාවෙන් එම තරගාවලිය තවත් වසරක් කල් ගියා. දැනට නව සිලන්තය, ඔස්ට්‍රේලියාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව තරගාවලිය සඳහා සුදුසුකම් ලබා තිබෙනවා. මේ කණ්ඩායම් පහ තමයි සුදුසුකම් ලබා තිබෙන්නේ. ඉතිරි කණ්ඩායම් 3 තෝරා ගන්නු ලබන්නේ ජූනි මාස 26 වනදා සිට ජූලි 10 වනදා දක්වා එළබෙන 2021 වසරේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන තේරීම් තරගාවලියෙන් පසුවයි. ඒ අනුව ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 3කට අවස්ථාව තිබෙනවා මේ තරගාවලියට සුදුසුකම් ලබන්නට. තවමත් ශ්‍රී ලංකාව ඍජුවම මේ තරගාවලියට සුදුසුකම් ලබා නැති බවත් සඳහන් කරන්නට ඕනේ. ඒ අනුව කණ්ඩායම් 8 අතරට තේරීමේ දැඩි අභියෝගයක් ශ්‍රී ලංකා කණ්ඩායමට තිබෙන බවත් සඳහන් කරන්නට ඕනේ. මේ අතරතුර ICC නිවේදනය කළා 2022 වසරේදී තමයි පිරිමි T20 ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන්නේ. ඔස්ට්‍රේලියාවේදී තමයි තරගාවලිය පැවැත්වෙන්නේ. නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතයි. මේ සඳහා කණ්ඩායම් 15ක් සහභාගී වෙනවා. කෙසේ වෙතත් ඒ කණ්ඩායම් 15 තෝරා ගැනීමේ තේරීම් තරඟ එළබෙන වසරේදී පැවැත්වීමට නියමිතයි. මාස 13ක කාලයක් පුරාවට තරඟ 225ක් පවත්වා ඉන් තමයි අවසන් කණ්ඩායම් 15 තෝරා ගන්නේ. රටවල් 86ක් මේ සඳහා ඉදිරිපත් වී තිබෙන බවත් ICC සඳහන් කරනවා. මදුර
හොඳයි, අපි අද දවසේ අවසාන වශයෙන් කතා බහ කරන්නේ ලබන වසරේ අබුඩාබිහි පැවැත්වීමට නියමිත T10 තරගාවලිය සම්බන්ධයෙන්. ශ්‍රී ලාංකිකයන් 4 දෙනෙකුත් ඒ සඳහා සහභාගී වෙන බව මේ වන විට අපිට වාර්තා වෙනවා. රංගන, අපි ඒ ගැන කතා බහ කරමු අවසාන වශයෙන්.
තරගාවලිය එළබෙන වසරේ ජනවාරි 28 වනදා සිට පෙබරවාරි 6 වනදා දක්වා තමයි මදුර පැවැත්වීමට නියමිත වන්නේ. 4 වන වතාවට තමයි මේ අබුඩාබි T10 ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන්නේ. 2017 වසරේදී තමයි පළමුව වතාවට මේ තරගාවලිය සංවිධානය කෙරුණේ. දසුන් ශානක, ඉසුරු උදාන, දුෂ්පන්ත චමීර සමගින් භානුක රාජපක්ෂ තමයි ශ්‍රී ලංකාව වෙනුවෙන් මේ තරගාවලියට එක්වන්නේ. කණ්ඩායම් 8ක් සමස්ත තරගාවලියට එක්වනවා. තරඟ 29ක් පැවැත්වීමට නියමිතයි. එන ඉසුරු උදාන අයිකන් ප්ලේයර් කෙනෙක් හැටියට බංග්ලා ටයිගර්ස් කණ්ඩායම නියෝජනය කිරීමට ඔවුන් තෝරාගෙන තිබෙනවා. ඒ වගේම එම කණ්ඩායමටම තමයි දසුන් ශානකත් එක් වී තිබෙන්නේ. භානුක රාජපක්ෂ නියෝජනය කරන්නේ ඩෙකන් ග්ලැඩියේටර්ස් කණ්ඩායමයි. ඒ වගේම දුෂ්මන්ත චමීර ඩිල්හි බුල්ස් කණ්ඩායම නියෝජනය කිරීමටත් නියමිතව තිබෙනවා. එක් ඉනිමකට පන්දු වාර 10ක් පමණයි අයත් වන්නේ. සමස්ත තරඟයේ පැවැත්වෙන්නේ විනාඩි 90ක කාලයක් තුළ. ඉතාමත්ම තියුණු සහ උද්වේගකර තරඟයක් තමයි මේ T10 තරඟ රටාව කියන්නේ. 2020 වසරේදී පැවැත්වීමට නියමිත වූ තරඟාවලිය තමයි කොවිඩ් අර්බුදය නිසාවෙන් කල්යාම හේතුවෙන් මේ ආකාරයෙන් එළබෙන වසර ආරම්භයේදී පැවැත්වෙන්නේ. ඒ වගේම මේ තරගාවලියෙන් පසුව පෙබරවාරි මාස 1 වෙනිදා සිට ශ්‍රී ලංකාව තුලත් T10 ක්‍රිකට් තරගාවලියක් ආරම්භ වීමට නියමිත බව තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරන්නේ. මදුර.
හොඳයි, ඒ පුවතත් සමගින් අපි අද දවසේදී සතියේ ක්‍රීඩා විග්‍රහය නිමාවටපත් කරන්නයි සූදානම් වෙන්නේ. අපිත් සමග සම්බන්ධ වුණේ ශ්‍රී ලංකාවේ සිට ක්‍රීඩා මාධ්‍යවේදී රංගනසන විරත්න. රංගන, අපි ඔබට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. අපි ලබන සතියේ සිකුරාදා මේ 2020 වසරේ අවසාන සිකුරාදා දවසේ නැවතත් හමුවෙමු ගිවිගෙන සතියේ ක්‍රීඩා පිටවල උණුසුම් තත්ත්වයේ සොයා බලන්නට. සුබ සතියන්තයක් ප්‍රාර්ථනා කරනවා.